මිළඟට ගරු මනුෂ්‍ය නානායක කරමැතිතුමා, ඔබතුමාට විනාඩි 15ක් කාලයක් තියෙනවා. ඊට ප්‍රථම මුලාසනයට ගරු වීරසේන මැතිතුමා ඔබතුමාට.
ඔබතුමා කතා කරන්න.
මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, අද දවසේ මේ අස්වැසුම නව යෝජනා ක්‍රමය පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවේ අදහස් කීපයක් දක්වන්න කැමැති. මම දැක්කා මන්ත්‍රීවරු ගණනාවක් මේ තියෙන සමෘද්ධි ව්‍යාපාරය තවත් දිනේවා, මේ ව්‍යාපාරය තවත් ශක්තිමත් වේවා වගේ දේවල් කියනවා. මගේ ප්‍රාර්ථනාව නම් සමෘද්ධියත් අස්වැසුමත් මේ සියලු ව්‍යාපෘති වහලා දාන දවසක් ඉක්මනින් උදා වේවා කියන එක. ඒ කියන්නේ මොකද්ද? අපේ රටේ මිනිස්සු ටික ශක්තිමත් වේවා, ඉක්මනින් පොහොසතුන් වේවා, ඉක්මනින් ව්‍යවසායකයින් වේවා, ඉක්මනින් ඒ අය ශක්තිමත් මිනිසුන් වෙන්න කියන එකයි අපි බලාපොරොත්තු වෙන එතනින් උඩට ගන්න එක. හැබැයි ඉතින් අපි දන්නවා එහෙම කරන්න හැමෝම කැමැත්තක් දක්වන්නේ නැහැ කියලා. කොහොම වුණත් අද අපි මේ රට වැටිලා තියෙන තත්ත්වේ මොකද්ද? මේ අපේ රටේ ආර්ථිකය කඩාගෙන වැටලා තියෙන්නේ. සරලවම කිව්වහම අපේ රටේ ආදායමට වඩා අපේ වියදම වැඩි. එතකොට ආදායමට වඩා වියදම වැඩි නිසා අපිට ණය ගන්න සිද්ධ වුණා. මේක තමයි අපිට සරලවම සිද්ධ වෙච්ච කාරණාව. එතකොට මේකට හැම වෙලාවෙම අපි දේශපාලඥයාට, රාජ්‍ය සේවකයාට අපි ඇඟිල්ල දික් කරනවා. හැබැයි මේක කාටවත් ඇඟිල්ල දික් කරලා බේරෙන්න පුළුවන් වැඩක්ද කියන එක අපි කල්පනා කරන්න ඕනි. මොකද අපි මේ අර්බුදයේ මුහුණ බරපතල විදියටම මුහුණ වෙච්ච වෙලාවේ තමයි මේක ගැන අපි කතා කරන්න පටන් ගත්තේ. හැබැයි මේ ඇඟිල්ල දික් කර කර ඉඳෙද්දී, එහෙම නැත්නම් මේ අර්බුදය මේ වෙනකම්ම මේ කතාව කියනවනම් කිය හිටියොත් අපිට අර අපි කතා කලින් කතා කරන මේ පරණ ලෝකෙම තනි වෙලා ඉන්න වේවි. ඒ විදියටම අපිට ජීවත් වෙන්න වේවි. අපි කියන්නේ මේ රටට මේ ආදායම වියදම වැඩි වෙන කාරණාවේදී 2020 සමෘද්ධි සහන ගෙවීම වෙනුවෙන් මේක අපි ගෙවනවා බිලියන 52.5ක්. බිලියන 52.5ක් ගෙවන 2020 විතර. එතකොට 2015 වසරේදී ප්‍රතිලාභ සඳහා දෙන දීමනාව ඉහළ දැම්ම. 2015 මේක ඉස්සුවා. හැබැයි ඒකෙන් මොකද්ද වුනේ? දැන් වැඩි කරා. ඒකේ මොන හරි වෙනසක් වෙලා තියෙනවද? මේකනේ අපි බලන්න තියෙන්නේ. දැන් මුදල් රාජ්‍ය අමාත්‍යතුමාලා දෙන්නම ඉන්නවා. ජනසවි ආරම්භ කළේ පවුල් 12ක්. මේකේ ඍජු පළදා ඍජු ප්‍රතිලාභින් ලක්ෂ 24ක් විතර ලැබුණා කියලා තමයි සමෘද්ධි දෙපාර්තමේන්තුව අනුගමනය කරන්නේ, අනුමාන කරන්නේ. සමෘද්ධි ආරම්භ කරද්දී පවුල් ලක්ෂ 14යි. ඒක 14,40,198යි. අද වෙනකොට පවුල් 17,50,000ක් විතර සමෘද්ධි හරහා ඉන්නවා. දැන් බලන්න 14 17 වෙනවා. එතකොට මෙතනින් ඉවත් වීමක් සිද්ධ වෙලා නැහැ. මේ සහනාධාර අරගෙන එතකොට මිනිස්සු දියුණු වෙලා නැහැ. එතකොට දවසින් දවස ගොඩ වැඩි වෙලා. එහෙනම් මොකද්ද මේකෙන් කරලා තියෙන වැඩේ? එතකොට මිනිසුන් සවිබල ගන්නවලද? නැහැ. මිනිසුන් ශක්තිමත් කරලද? නැහැ. දැන් ප්‍රශ්නේ කොතනද තියෙන්නේ? මේකට හේතුව තමයි ගොඩක් අය කියනවා මේකට හේතුව දේශපාලනය කියලා. ඔව්. දේශපාලනය කිව්වහම දේශපාලනයගේ දේශපාලකනේ. එතකොට පක්ෂ දේශපාලනේ ඒ විතරක් නෙවෙයි. පුද්ගලික මිනිසාගේ දේශපාලනයත් මේකට බලපෑවා. ඒක නිසා දේශපාලනයට විතරක් ඇඟිල්ල දික් කරන කැම්පේන් එකක් මේ දවස්වල යනවනේ. 75 වසරක් මේ වැඩේ කරේ දේශපාලඥයා කියලා. ඒකයි මේ හැම තියෙන પરම්පරාවට මේක මේ හිතන් ඉන්න අලුත් પરම්පරාවට අපි මතක් කරලා දෙන්න ඕනේ අපේ රටේ ඉතිහාසයක්. අපිට මතකයි අපේ අම්මා ළඟ එනවා හාල්සේරු දෙක දෙනවා කිව්වා නේද? එහෙම කියලා මිනිස්සු පෙළපාලි ගියා. මැතිණියට හාල්සේරු දෙක නිකන් දෙනවා කියලා ආපු ගමන් හාල්සේරු දෙකට පොරොන්දුවට ආණ්ඩුවක් හදන්න පුළුවන් වුණා. නිකන් දෙනවා කියපු ගමන් හැදුවා. මොකද වුණේ ඊළඟට? ඊළඟ ආණ්ඩුවට හාල්සේරු දැන් මේකට ඉස්සෙල්ලා 1-2 දෙනවා කියන්නේ. ඊට පස්සේ ඒක පෙරලන්න ඊළඟ ආණ්ඩුව මොකද කළේ? 8-8ක් දෙන්න පොරොන්දු වුණා. 8-8ක් නිකන් දෙනවයි කිව්වහම ඔන්න මිනිස්සු ආයි ඡන්දේ දුන්නා. හැබැයි ඒක අරගෙන විවෘත ආර්ථිකයට මුහුණ දෙන්න හැදුවා. හැබැයි විවෘත ආර්ථිකයට මුහුණ දෙන්න හදනකොට මේකේ ප්‍රතිඵලය දිලිඳුකම නැති වෙනවා කියලා දැනගන්නකොට අර දැන් වගේ කැරලි ගහන කණ්ඩායම නැගිටලා ඒ වෙලාවේ කැරලි ගහන්න පටන් ගත්තා. කැරලි ගහන පටන් අරගත්තා. එතකොට මොකද කරේ? ප්‍රේමදාස මහත්තයා ඇවිල්ලා පොල් බෑය මිල කීයද කියලා කිව්වා. පොල් බෑය 35යි, මම පොල් ගෙඩිය 35ට දෙනවා කියලා ඡන්දේ ගත්තා. මේ බලන්න කොතනද කතා කරලා තියෙන්නේ කියලා. දැන් චන්ද්‍රිකා මැතිණිය එනවා. එතකොට පාම් ගෙඩිය රුපියල් 5යි හරි 5යි 50යි හරි. ආණ්ඩුව ගැන 3යි 50ට පාම් ගෙඩිය දෙනවා කියුවාම. එතකොට 1යි 50ට ආණ්ඩුව ගන්නෙ. 1යි 50ට ආණ්ඩුව ගන්නෙ. දැන් බලන්න දැන් වැඩක්ද කරලා තියෙන්නේ මිනිස්සුද දේශපාලඥයද? එතකොට මිනිස්සු නෙවෙයිද මේකට ඡන්දේ දුන්නේ? එහෙම නැත්නම් මේ වෙනස්කම් කරගත්තේ? හැමදාම සහනාධාර දැන් දේශපාලඥ මේක කිව්වාම දෙන්න වෙනවා. එතකොට ආණ්ඩුව ඒකට සහනාධාර දෙන්න ණය ගන්න වෙනවා. මේකනේ මේ ක්‍රමේ පැටලිලා ගියේ ඉස්සරහට. එතකොට ගෝඨාභය මහත්තයා මොකද කරේ? මහින්ද මහත්තයා පොර 350ට දෙනවායි කිව්වා. ගෝඨාභය මහත්තයා මං පොර නිකන් දෙනවා කියලා කිව්වා. හරිනේ. අයියා 350ට දෙනවා කිව්වා. මම නිකන්ම දෙනවා පොර කියලා දුන්නා. හැබැයි මේවලට වියදම් කරේ මොනවද? සල්ලි. මේවට වියදම් කරේ සහනාධාර දෙන්න වියදම් කරේ රටේ බදු මුදල්. රටේ ආදායම නැති වුණේ එහෙමයි. එතකොට මේක තමයි උනේ 52 ඉඳලා හැමදාම සිංහල පමණයි කියාගෙන ඉස්සෙල්ලා සිංහල පමණ සිංහල කියලා කියලා ඊට පස්සේ සිංහල පමණයි කියලා එක එක වෙලාවට ජාතිවාදී දාන්න බැරි වුණොත් බඩට කතා කරලා හරි නිකන් දෙනවයි කියලා හරි තමයි මේ රටේ ඡන්ද ගන්න පුළුවන් උනේ. ඉතින් මිනිස්සු ඡන්දෙ දුන්නේ නිකන් දෙන්නේ වැඩියෙන්ම කවුද කියලා බලලා. කකුස්සිකට හරි ගෙදැට්ට ගෙනත් දෙනව නම් නිකන් මොන පාතාලේ වුණත් කමන්නේ, කුඩු වික්කත් කමන්නේ. කකුස්සිකට ගෙනත් දෙනව නම්, තකරම ගෙනත් දෙනව නම්, ළමයට පොට්ටික ගෙනත් දෙනව නම් ඡන්දෙ දුන්නා. නිකන් හම්බෙනව නම් මේ නිකං කන, එහෙම නැත්නම් නිකමුන්ගේ සංස්කෘතිය තමයි නිර්මාණය වුනේ. මෙතන වැරද්ද වුනේ එක තැනක විතරක් නෙවෙයි. එතකොට මේක මොකද්ද කරේ? ඊට අමතරව දැන් පහුගිය අවස්ථාවේදී රට අමාරුවෙම වැටලා ඉන්න වෙලාවකත් මේ සහනාධාර ටික දෙන්න, අපේ අර ඉහළ පැලැන්තිය අයටත් සහනාධාර දෙන්න ඡන්දෙ ගන්න උමනාවට බදු ටික කප්පාදු කරා. රටේ ජාතික ආදායම බදු ආදායම 40%කින් කඩාගෙන වැටුණා. ට්‍රිලියන 3ක් සල්ලි අච්චු ගැහුවේ වෙලාවේ. සල්ලි අච්චු ගැහුවේ එක පාරට කැබිනට් එකට පේපර කරගෙන ඇවිල්ලා. ඇමතිවරු දන්නේවත් නැහැ. නිලධාරින් මේ තීන්දුව తీරන ගත්තා. කවුද මේවට දැන් වග කියන්න වෙලා තියෙන්නේ? දැන් මේ හැම එකක්ම වෙලා තියෙන්නේ මේ හැමදාම මේ මිනිස්සුන්ව දුප්පත්කමේ තියාගන්න, මේ මිනිස්සුන්ව මෙතන තියාගන්න යම්කිසි කණ්ඩායමකට උමනා කරනවා. දැන් ඒක එතනින් වෙනස් කරන්නයි අවශ්‍ය වෙලා තියෙන්නේ. එතකොට මේ අධ්‍යාපනයේට වෙන් කළ මුදල් ප්‍රමාණය බලන්න. මේ සහනාධාර දෙන්න වෙන් කරපු මුදල්, ඉන්ධන සහනාධාරය, විදුලිය දුන්නේ සහනාධාර ක්‍රමයට. විදුලිය දුන්නේ මිලට නෙමෙයි, සහනාධාර. වතුර ටික දුන්නේ සහනාධාර. එයාලා ශ්‍රී ලංකන් එයාලයින් එකට දුන්නා යටකරා සල්ලි ගණනාවක්. ඒ වගේ පළදායි නොවන ව්‍යාපෘති වලට වියදම් කරපු සල්ලි ටික, යට කරපු සල්ලි ටික මේ රටේ අධ්‍යාපනයට දැම්මන, මේ රටේ සෞඛ්‍යයට දැම්මන, මේ රට අද කොතනට දියුණු කරන්න තිබුණාද? හැබැයි සහනාධාර මානසිකත්වයට හුරු වෙච්ච දේශපාලන ක්‍රමය මේ රට විනාශයට ගෙන ගියා. මෙන්න මේකයි අද අපිට වෙනස් කරන්න තියෙන්නේ. එතකොට මේ හැම දෙම නිකන් දෙනකොට, අධ්‍යාපනයටත් නිකන් දෙනකොට, නොමුලේ දීපු අධ්‍යාපනයට පස්සේ දියව් දියව් කියලා රස්සා ටිකත් නිකන් දියව් කියලා පාරට බහිනව උපාධිය ගත්තට පස්සේ එහෙම තමයි. රස්සාව ලැබුණට පස්සෙත් අරක දියව් මේක දියව් කියලා හැම දෙම නිකන් දෙනකන් නිකන් කාර්යාලේ වැඩ කරන්න තමයි වැඩපිළිවෙල හදලා තියෙන්නේ. මේක තමයි අපිට වෙච්ච දේ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අද ප්‍රශ්නයක් තියෙනවා විදේශගත විදේශ විනෝද ශ්‍රමිකයෝ තාන්තාව්. හැබැයි මේ හැම කෙනෙක්ම බොහෝ බහුතරයක් මේ අන්ත දුප්පත්කම් පෙළෙන, ඒ වගේම මේ සමෘද්ධි පවුල් වල අය. හැබැයි මේ අය ඒ කියන්නේ දිරිගන්වන්න වැඩපිළිවෙලක් සිද්ධ වෙලා නැහැ. එහෙනම් මේක ඵලදායිතාව පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේ අය තෝරා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේකදී අපි පැහැදිලිවම කියනවා මේකේ තෝරා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. නිවැරදි අය තෝරා ගන්න ඕනි, නිවැරදිව තෝරාගෙන ඒ අයව බලගන්වන්න ඕනි, ඵලදායිතාව ක්‍රමිකව මනින්න ඕනි. නැත්නම් හැමදාම සමෘද්ධිය දීලා ඒක දේශපාලන ව්‍යාපාරයක් විදියට තියාගෙන, එහෙම නැත්නම් ඒකෙන් මිනිස්සු බැඳගෙන තියාගන්න දෙයක් කරන්න බෑ. හැමදාම මිනිස්සු දුප්පත්කමේ තියාගෙන ඉන්න බෑ. එහෙමනම් අද අලුත් අස්වැසුම වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක කරලා තියෙන ඇප් එකක් කරා තොරතුරු එකතු කරා, කවුරු හරි වැරදි තොරතුරු දීලා තියෙනවනම් දීපු පුද්ගලයයි ඒ වැරදි තොරතුරු ඇතුල් කරපු පුද්ගලයටයි දෙන්නටම අධිකරණයේ හමුවේ නඩු පවරන්න පුළුවන් තරමේ බලය හිමි වෙනවා. එතකොට මේකට ඇතුල් කරන්න පුළුවන් වෙන්නේ සැබෑම අඩු ආදායම් ලාභීන් පමණයි. ඒ විතරක් නෙමෙයි, වාර්ෂිකව මේක අලුත් වෙනවා. වාර්ෂිකව අලුත් වෙනකොට ඒ අය ශක්තිමත් වෙලා මේ ව්‍යාපාරයෙන් එළියට යන්න ඕනි, ඒ අය ශක්තිමත් ව්‍යවසායකින් බවට පත් කරන්න ඕනි. ඒකයි මේකේ වැඩපිළිවෙල. එතකොට මේක මේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. හැබැයි අද බොහෝ වෙලාවට අපි කල්පනා කරලා බැලුවහම මේ ඵල මේ සමෘද්ධි ව්‍යාපාරයෙන් සමහර අය දියුණුයි. වාහන තියෙනවා, ත්‍රී වීල් තියෙනවා, වාහන තියෙනවා, සමහරු රට සමහරුන්ට බොහොම පිටරටවල වලින් ආදායම් එන්නේ. හැබැයි කවුරුත් අයින් වෙන්න කැමති නැහැ. දුප්පත් ලේබලේම ගහගෙන ඉන්න කැමති. ඇයි? සමෘද්ධි ව්‍යාපාරයත් එක්ක බැඳිලා තියෙන විශාල ප්‍රතිලාභ ගණනාවක් තියෙනවා. විදුලි බල මණ්ඩලයෙන් ලයිට් කනෙක්ෂන් එකක් ගන්න ගියාම ඒක නිකන්. මේ වගේ ගොඩක් දේවල් විවිධ දේවල් ගොඩක් රැඳිලා තියෙනවා. එන්නේ ඒ ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණෙන් මෙයයි මේක රැඳිලා ඉන්නවා. තමන් ව්‍යවසායකයෙක් කියන නම ගන්න වට වඩා දුප්පතෙක් කියලා ඉන්න එක වාසිය කියලා හිතනවා මේ ප්‍රතිලාභ ගන්න. ඒ නිසා මේ සමෘද්ධිය හා බැඳුණු අනෙකුත් වැඩපිළිවෙළවල් වහාම ක්‍රියාත්මක වන පරිදි යම්කිසි සමාලෝචනයකට ලක් කළ යුතුයි කියන කාරණාවත් මම මුදල් අමාත්‍යතුමාට මේ වෙලාවේ සිහිපත් කරනවා. අපේ රාජ්‍ය මුදල් අමාත්‍යතුමාලා දෙන්නට සිහිපත් කරනවා. ඒ වගේම මේ අපි මතක් කරන්න ඕනි, මේ රටේ මුදල් ආදායම නැති වෙනකොට, මේ රටේ මුදල් අච්චු ගහනකොට, තමන්ට ඕන විදිහට මුදල් අච්චු ගහලා ට්‍රිලියන 3ක් දක්වා මුදල් අච්චු ගහලා, ඒ වගේම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත ඕන විදියට පාවිච්චි කරලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඕන විදියට සම්මත කරගෙන මේ රටේ මුදල් පිළිබඳ විනය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් ඇති කරගත්තා. විශේෂයෙන්ම ඒ කාලේ හිටපු මුදල් ලේකම්ලා පීබී ජයසුන්දරලා, ඒ වගේම කබ්‍රාල් මැතිතුමන්ලා, ආටිගල මහත්තයලා වගේ අය අවුරුදු 10ක් 15ක් භාණ්ඩාගාරයේ ඇතුලේ ඉඳගෙන මේ දක්වා කරපු විනාශය මොකක්ද කියලා අපි කල්පනා කරලා බලන්න ඕනේ. අද වෙනකොට මේ රට දුක් විඳිද්දි ඒ අය මේකේ වගේ වගක් නැතු එළියට ඇවිල්ලා විකට කකා කතා කිය කී යද්දි, IMF ගැන විවේචනය කරද්දි, මුදල් කොච්චර අච්චු ගැහුවත් කමක් නැහැ කියලා කරපු විනාශේ අද අපි නැවත සමාලෝචනය කරන්න ඕනි තත්වයකට ඇවිල්ලා තිනවා කියන එක අපි සිහිපත් කරනවා. හැබැයි ඇඟිලි දික් කරන්නේ දේශපාලඥයාට. කවුද මේව හැමදේම කරලා තියෙන්නේ? කවුද මේව පිටිපස්ස ඉඳලා තියෙන්නේ? කවුද මේ වලට උපදෙස් දීලා තියෙන්නේ? කවුද මේ වලට ප්‍රමාණික දැනුමක් තියෙනවා කියලා විශේෂඥයෝ කියලා මේ වලට උපදෙස් දීලා තියෙන්නේ? නම් මේව ගැනත් හොයලා බලන්න. එතකොට දැන් අද හැමෝම කියනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ලා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන හම්බෙනකොට, ඒ අයගේ සහයෝගය හම්බෙනකොට කප්පාදු කිරීම රසක් තියෙනවා කියලා. නෑ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද වෙනකොට කියලා තියෙන්නේ මේ අවශ්‍යතාවය රැකිය යුතු අය, ආරක්ෂා කරගත යුතු අය, ආරක්ෂාව කිරීම සඳහා හොඳ ආරක්ෂිත දැලක් හදන්න කියන එක. ඒ වෙනුවෙන් තමයි මේ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වෙද්දී හැම කෙනෙක්ම අමාරුවේ වැටිලා ඉන්න අයව බලාගන්න වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ. අපි ඉස්සරහට මේ රජයක් විදියට අපි අධ්‍යාපනයට, සෞඛ්‍යයට, සමාජ ආරක්ෂණයට, ආරක්ෂාවට අපි මුදල් වෙන් කරනවා. හැබැයි
ඔබතුමාට තව විනාඩි 3ක කාලයක්.
හැබැයි සල්ලි තීන අය රකගන්නවත්, සල්ලි තීරණ අයගේ බදු කපා හරින්නවත් නෙවෙයි. සල්ලි තීන අයගේ බදු ගන්න. හැබැයි හැම දෙනාටම පොදුවේ නීතිය ක්‍රියාත්මක වෙන්න, හැම දෙනාම එක මිලට බඩු ගන්න. හැබැයි අමාරුවෙන් ජීවත් වෙන අයට සහන සලසන්න. එකම මිලට පෙට්‍රල් ලීටරේ ගහපු එක ගහලාගෙන ගියේ සහනාධාර මිලට පෙට්‍රල් ලීටරේ ගහගත්තේ V8 එකයි, 3 wheel එකයි, මෝටරසයිකලයි සේරම. හැබැයි ඒක වැරදි. අද හරි මිලට හැමෝම තෙල් ගහනවා. හැබැයි සහනාධාර ලැබිය යුත්තට අපි ඒව බලා ගන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා. බොහෝම අය චෝදනා කරනවා පිටරටවල් වල ඉඳගෙන, ඒ වගේම ලංකාවට ඇවිල්ලා සමහර වෙලාවට බලන්න අර රට, බලන්න මේ රට, ඒ රටවල් වල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, බලන්න ඒගොල්ලන්ට රස්සාව නැති වෙච්ච ගමන් සහනාධාර හම්බ වෙනවා, ඩෝල් එක හම්බ වෙනවා, ඒගොල්ලන්ව බලා ගන්නවා. අධ්‍යාපනයේ බලන්න කොච්චර සුරක්ෂිතද පින්ලන්තයේ අධ්‍යාපනය, කොහොමද කතා කරන්නේ. හැබැයි අපේ රටේ ඒ වගේ සිස්ටම් එක වෙනස් කරන්න හදනකොට පාරට බැහැලා ඉල්ලුවේ සිස්ටම් එක වෙනස් කරන්න කියලා. හැබැයි අද අපි මේ සිස්ටම් එක වෙනස් කරනවා, ඒ සිස්ටම් එක වෙනස් කරලා නියමිත ක්‍රමවේදයට හදනවා, සුදුස්සාට විතරක් අවශ්‍යතාවයේ තියෙන කෙනාට විතරක් ආධාර දෙන්න හදනවා. ඒ වගේම නියමිත ක්‍රමවේදයට මේ රාජකරණය කරන්න හදනකොට විපක්ෂයේ සමහර වෙලාවට ඇවිල්ලා කතා කරන්නේ මේ සිස්ටම් එක හදනවට විරුද්ධව. අද අපි මේ වෙලාවේ ආරම්භ කරලා තියෙන්නේ මේ සිස්ටම් එක වෙනස් කරන්න. දැන් මේ අමාරුවෙන් ආර්ථික ප්‍රශ්න ටික හදාගෙන එනකොට ඊයේ අද දවසේදී මුදල් කමිටුවේ ට්‍රිලියන 3ක් අනුමත කරා කියලා, භාණ්ඩාගාර මුදල් වලට ට්‍රිලියනයක් අනුමත කරා කියලා අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා ඇවිල්ලා කියනවා අනීතිකයි මේක කරන්න බෑ කියලා. මන් දන්නේ කොහෙන්ද නීතිය දන්නේ කියලා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන මුදල් සාවර නියෝග 121 එක අනුව සභාපතිවරයා වූ විපක්ෂයෙන් පත් වෙන්න ඕනේ. හැබැයි ඉල්ලා ආසෙච්ච නැති අවස්ථාවක ඉල්ලා ආසෙච්ච වෙලාවක පුළුවන් පත් කරන්න සාවර නියෝග 132 එක යටතේ කවුරු හරි ඒ වෙලාවට తాවකාලිකව පත් කරන්න පුළුවන්. හැබැයි ඒ අනුව පත් කරලා තියෙන වෙලාවකදී අවශ්‍ය රටේ අවශ්‍යතාවය අනුව රජයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යන්න බාධා කරන්නේ නැතුව මුදල් ඇමතුමා යෝජනා කරලා තියෙන කැබිනට් මණ්ඩලයේ අනුමත කරපු යෝජනාව ඒ වගේම නිලධාරීන් ඇවිල්ලා තීරුම් කරලා දීලා ගියාට පස්සේ ඊට කලින් පක්ෂනායක රැස්වීමේදී තවදුරටත් මේක තියාගෙන තියන්න දෙයක් නැහැ. රජයේ අවශ්‍යතාවයේ අනුව මිනිසුන්ගේ ගෙවල් ගෙවන්න තියෙනවා, රටේ රට පවත්වාගෙන යන්න තියෙනවා. ඒ කාරණා වෙනුවෙන් අනුමත කරනවා. හැබැයි ඒක වැරදි කියලා නීතිය නොදන්න කමට කතා කරනවා.
කාලය අවසන් කරගන්න.
එතුමගේ නීතිය නොදන්න කම පිළිබඳ කතාවකින් මම මේ කතාව අවසන් කරනවා. පෞගේ කාලේ මේ අපේ ප්‍රේමදාස ජනාධිපතිතුමා මිය ගියපු වෙලාවේ
කාලය අවසන් කරගන්න.
නැයි පළවෙනි දා ඉවර වෙච්ච වෙලාවට බොහොම කටියෙන් මිය ගිය වෙච්ච වෙලාවේ එතුමා ලංකාවට ඇවිල්ලා ගොඩ බහැපු ගමන් ඒවා එතුමව ගන්න ගියපු හිටපු മന്ത്രിතුමෙකුයි තුන්දෙනෙක් ගියාම අහලා තින්නේ අපේ අම්මා දිවුරුම් දුන්නද කියලා. ඒ කියන්නේ ප්‍රේමදාස මහත්තයා ජීවිතුන් අතර නැති වෙලා ලංකාවට ආවහම පිටරට මිල්හිල් කොලෙජ් එකේ ඉගෙන ගන්න ගිහිල්ලා අහලා තින්නේ අපේ අම්මා දැන් දිවුරුම් දුන්නද කියලා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවවත් නීතියවත් නොදැන තාත්තා මැරුණාම අම්මා ජනාධිපති වෙනවයි කියලා හිතාගෙන ඉන්නවනම් ඉතින් මේ මුදල් පනත පිළිබඳව කතා කරලා නීති විරෝධී කියලා කියන එක අහන්න දෙයක් නැහැ, විහිළුවක් නෙවෙයි, එතුම දන්න නීතියක් නැහැ. බොහොම ස්තුතියි.
ගරු අසංක නවරත්න මැතිතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. උදේ ඉඳලා විනාඩි 8ක් ලබා ගන්න හිටියා. නමුත් 6ක් ලැබිලා තියෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. විශේෂයෙන්ම 2002 ගෙනාපු මේ පනත නැවත 2023 අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබා දීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යතුමාලා දෙපළ මුදල් අමාත්‍යතුමා විදිහට ජනාධිපතිතුමා මේ රට ආර්ථික වශයෙන් විශාල අගාධයකට වැටලා තියෙන මොහොතේ ජනතාවට යම් සහනයක් ලබා දීම සඳහා ගෙනීම පිළිබඳව අපි සතුටු වෙනවා. මීට පෙර කතා කරපු ගරු අමාත්‍යතුමා කිව්වා වගේ සහනාධාර මත යැපෙන්නේ නැති තමන්ගේ දෙපයින් නැගී හිටින ජනතාවක් ජීවත් කරන රටක් බවට අපි පත් කරන්න අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු. ඒ වෙනුවෙන් වෙහෙස වෙමු. ඒ වගේම එතුමා මතක් කරා විවිධ ආණ්ඩුවල ගත තීන්දුව තීරණ පිළිබඳව ඔබතුමත් ඒ හුඟක් ආණ්ඩුවල නියෝජනය කරා. කොහොම නමුත් අලුත් තැනකට ඇවිල්ලා අලුතෙන් හිටලා මේ රට ගොඩනැගීම සඳහා පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව දේශපාලන පක්ෂ දේශපාලනයකින් තොරව අපි සියලු දෙනාම එකට එකතු වෙලා වැඩ කළ යුතු යුගයක් විදිහට තමයි අපි සලකන්නේ. ඒ වෙනුවෙන් ආණ්ඩුව ගන්න ඕනෑම නිවැරදි කටයුත්තක් සඳහා විපක්ෂයේ හිටියත් අපි අපේ සහයෝගය ලබා දෙන්න සූදානමින් ඉන්නවා. බිලියන 206ක් වාර්ෂිකව මේ සමාජ සුබසාධනය වෙනුවෙන් ප්‍රතිලාභ ලබා දීම සඳහා වෙන් කරන්න නියමිතයි. මෙහි කාණ්ඩ 4ක් යටතේ විශේෂම සංක්‍රාන්ති ප්‍රතිලාභින් විදියට මාසික 2500 ගානේ මාස 6ක් පවුල් ලක්ෂ 4කට ඒ වගේම අවදානමට ලක් වූ ලක්ෂ පවුල් ලක්ෂ 4කට මාස 9ක් දක්වා 2024 මාර්තු මාසයේ දක්වා රුපියල් 5000 බැගින් ඒ වගේම දුප්පත් කාණ්ඩ යටතේ රුපියල් 8500 බැගින් පවුල් ලක්ෂ 8කට වසර 3ක කාලයක් ඒ වගේම අන්ත දිලිඳු කාණ්ඩයට රුපියල් 15000 බැගින් පවුල් ලක්ෂ 4කට ඒත් අවුරුදු 3ක කාලයකට ලබා දීමට මේ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. අපිට පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. අපි පහුගිය උපදේශක කාර්ග සභාවෙත් රාජ්‍ය අමාත්‍යතුමාගෙන් විමසීමක් කරා. එතුමා පැහැදිලි කරා නෑ මේ ගැසට් නිවේදනයේ මේ අවුරුදු 3ක කාලයකට දාලා තිබුණාට මේක ඉදිරියට ගලාගෙන යනවා කියලා. නමුත් ඒක සම්බන්ධ වීම කොහොමද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නය. මේ අවුරුදු 3කින් පස්සේ මේ වැඩසටහන නතර වෙනවද? සමෘද්ධි ප්‍රතිලාභින් 17,44,952ක් දැන්ට ප්‍රතිලාභ ලබනවා. එහෙන් වැඩි බහුතරයක් මේ ප්‍රතිලාභ කාණ්ඩයට යොමු වීම නිසා ආපහු ඔවුන්ට සමෘද්ධි ප්‍රතිලාභය මේ වැඩසටහන නතරවහම ලැබෙනවද කියන ප්‍රශ්න ටික අපි සතුව තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි මතක් කරන්නට ඕනේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා අවුරුදු 28ක් මේ සමෘද්ධි සහනාධාර ලැබපු විශාල පිරිසක් ඉන්නවා. උඟ දෙනෙක් කතා කරා අද පක්ෂ විපක්ෂ සියලු දෙනාම මේ අවුරුදු 28ක් තිස්සේ සවිබල ගන්නවන්න බැරි වෙච්ච පවුල් කොච්චර ඉන්නවද කියලා. මේ සමෘද්ධ ව්‍යාපාරය හරහා ගොඩනගා ගන්න බැරි වෙච්ච ඒගොල්ලන්ට තමන්ගේ ජීවිතය තමන්ගේ මට්ටමින් ගොඩනගා ගන්න සහනාධාර නැතුව දෙපයින් නැගීටින්න පුළුවන් වුණාද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම විවිධ දේශපාලන තීන්දුව తీරන ගනිමින් මේ සමෘද්ධි ප්‍රතිලාභී ලේකන සංශෝධනය කරපු අවස්ථාවක් තියෙනවා. අපිට මතකයි ඒක අවස්ථාවක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඇවිල්ලා 4,43,000 එක වර සමෘද්ධි ප්‍රතිලාභී ලයිස්තුවට ප්‍රතිලාභී නැතුල් කරා. අපිට අත්දැකීම් අමිහිරි අත්දැකීම තියෙනවා. ඒ වගේම පහුගිය කාලේ අපි උත්සාහ කරා මමත් ගල්ගමු ආසනේ සම්බන්ධ කරන කමිටු සභාපතිවරයා විදියට ප්‍රාදේශීය සම්බන්ධ කරන කමිටු තුනක උත්සාහ කරා මේ සමෘද්ධි ප්‍රතිලාභී ලේකන යාවත්කාලීන කරන්න නැවත සමාලෝචනයක් කරලා සැබවින්ම සමෘද්ධි සහනාධාරය ලැබිය යුතු උදවිය කවුද, මේ වෙනකොට ඒ ප්‍රතිලාභය ලබමින් ආර්ථික මට්ටම ඉහළට ඔසවාගත් උදවිය කවුද කියන කාරණාව අපි සාකච්ඡා කරලා සමාලෝචනය කරන්න උත්සාහ කරා. නමුත් ඒ කිසිවක් කරගන්න බැරි වුණා. අර පරණ කතන්දරේම තමයි සිද්ධ වුණේ. අවුරුදු 28ක් පුරා මේ සමෘද්ධි මුද්දරේ ගන්න උදවිය කැමතුනේ නැහැ සමෘද්ධි මේ ප්‍රතිලාභය අයින් කරගන්න. මේ දීමනාව ගන්නවට වඩා එහා ගිහපු විශාල වැඩ කොටසක් සමෘද්ධි ව්‍යාපාරය හරහා ලැබුණු නිසා. ඒ වගේම අපි දන්නවා සමෘද්ධි බැංකු 1086ක් තියෙනවා. මේ සමෘද්ධි බැංකු 1086ේ ගනුදෙනුකාරයෝ 140කට වැඩි පිරිසක් ඉන්නවා. දැන් මේ ප්‍රතිලාභ ලබා දීමට සැලසුම් කරන්නේ මහ බැංකුවට සම්බන්ධ කරපු රාජ්‍ය බැංකු පද්ධතියක් කරා, සමෘද්ධි බැංකුව අරන් නෙමෙයි මම දැනුවත්. එතකොට මේ සමෘද්ධි බැංකුවල ඉන්න ගනුදෙනුකාරයින් ඉදිරියට පවත්වාගෙන යාමේ ගැටලුව කොහොම වෙයිද? ඒ වගේම 25,000කට ආසන්න වෙච්ච සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ කාර්යභාරය පිළිබඳ ඉදිරියේදී කොයි විදියටද ආණ්ඩුව කටයුතු කරන්නේ? මේ 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 ඔවුන්ට මේ මේ සමෘද්ධි සහනාධාරය ලබා දීම පමණක් නෙවෙයි, අපි දන්නවා විශාල වැඩ කොටසක් තියෙනවා. නමුත් මේ කාර්ය ඔවුන්ගේ නිවත්වීමත් එක්ක ඔවුන්ට කොයි ආකාරයේ මුහුණ දීමක් සිද්ධ වෙන්න වෙයිද? මොකද අපි දන්නවා විවිධ තැන්වල අඩුපාඩු තිබුණත් විශාල සේවාවක් කරපු පිරිසක් තමයි මේ සමෘද්ධි සංවර්ධන නිලධාරී කණ්ඩායම.
ගෞරවනීයතුමාට තව විනාඩියක් කාලයක්.
ඒ නිසා ඔවුන් ගැන කල්පනා කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ දෙවන උපලේඛනයේ සඳහන් වෙන ආධාර ලබන වෙනස් හැකියාවන් සහිත තැනැත්තන් ඔවුන්ගේ දීමනාව ලබා දෙන්න සැලසුම් කරලා තියෙන අවුරුද්දක්. එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ ආබාධිත උදවිය මේ 72,000 ගණක් ඉන්නවා. එතකොට ආබාධිත තත්වයන් මේ අවුරුද්දක් ඇතුළත ඉවත් වෙනවද? මේ සමහර ප්‍රතිලාභ ලබා දීම සම්බන්ධයෙන් සමාලෝචනය කරන්න පුළුවන්. නමුත් ආබාධ ස්ථිර ආබාධ තියෙන උදවිය කොහොමද වෙනස් වෙන්නේ? ඔවුන්ගේ ආබාධ සුව වෙනවද? ඉතින් මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම ජනාධිපතිතුමාගේ සංවර්ධන ඉලක්කය 2048 මේ වැඩසටහන අවුරුදු 3කට තමයි සැලසුම් කරලා තියෙන්නේ. අපිට එක පැත්තකින් හිතනවා සමහරට මේ ජනාධිපතිවරණයක් ඉලක්ක කරලා මේ අවුරුදු 3 සැලසුම් කරලා තියනවාද කියලා. ඒ නිසා මේක දේශපාලන ව්‍යාපෘතියක් කරගන්නේ නැතුව සැබවින්ම මේ වෙලාවේ අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සුන්ට අත දීම සඳහා කරන වැඩපිළිවෙලක් බවට පත් කරගෙන දේශපාලන ભેදයකින් තොරව දේශපාලන න්‍යායපත්‍රයකින් බැහැරව ගිහිල්ලා සැබවින්ම මේ සහනාධාර ලැබිය යුතු ආධාර කළ යුතු උදවිය හඳුනා ගැනීම සඳහා කටයුතු කරන්න ඕන. විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ අපි සියලු දෙනාගේම ඉල්ලා හිටිනවා ඒ සඳහා කැපවීම ලබා දෙන්න, දායකත්වය ලබා දෙන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම දේශපාලන අධිකාරිය විදියට මේකට නායකත්වය දෙන ආණ්ඩුවේ සියලු දෙනාගේම අපි ඉල්ලා හිටිනවා මේ ව්‍යාපෘති අවංක ව්‍යාපෘතියක් බවට පත් කරලා මේ වෙලාවේ ආධාර උපකාර ලැබිය යුතු උදවිය වෙනුවෙන්ම පමණක් මේ ආධාර ලබා දීලා ඔවුන් සවිබල ගැන්වීම සඳහා කටයුතු කරන්න. ඒ වගේම මේ සවිබල ගැන්වීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මේ සවිබල ගැන්වීම ගැට ගහලා නැහැ සමෘද්ධි අමාත්‍යාංශය.
කාලය අවසානයි.
ඒ නිසා මේ කටයුතු ටික නැවත සමාලෝචනය කරන්න කියලා ඉල්ලා හිටිමින් මට වේලාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙමි. නවත්වනවා.
බොහොම ස්තුතියි. ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමා, ඔබතුමාට විනාඩි 30ක කාලයක් තියෙනවා.
ගරු මුලසනාරුඩ මන්ත්‍රීතුමනි, අද ඉතාමත් වැදගත් වූ විෂයක් පිළිබඳව කතා කරන මොහොත සුබසාධනය. රාජ්‍ය කියන සංකල්පය බිහිවීමත් එක්කම රජයක වගකීමක් හැටියට පැවරිච්ච කාරණාවක්. ආරක්ෂාව සංවර්ධනය සුබ සාධනය. රජය කුමන ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න පුළුවන් වෙනත් ආකාරයෙන් වෙන්න පුළුවන්. නමුත් පුරවැසියා සමග බැඳීම ඇතිකර ගැනීමට යුතුකමක් හැටියටත් සුබ සාධනය සොයාබැලීමට රජයකට සිද්ධ වුණා. අපි කියන මූලික මිනිස් අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා පුරවැසියන්ට අවම මට්ටමේ යහපැවැත්මක් ලබා ගැනීමට රජයේ සහයෝගය ලබා දීම සුබ සාධනය හැටියට රජයක වගකීමක් වශයෙන් බැඳෙනවා කියලා අපි කියනවා. මේක කොටස් දෙකක් වෙනවා සභාපතිතුමනි. සෞඛ්‍ය අධ්‍යාපනයේ නිවාස ඉඩම් වැනි පුළුළු අවශ්‍යතාවයන් පිළිබඳ සුබ සාධනය සැලසීම එක කොටසක්. ඒ වගේම ආහාර ද්‍රව්‍ය එදිනෙදා අත්‍යවශ්‍ය වෙනත් දේ මුදල් ඉන්නෙහිට දියුණුවපායට සම්බන්ධ දේ සපයා දීම මේ සුබ සාධනයේ තවත් එක් කොටසක්. ගරු සභාපතිතුමනි, අපි අපේ රටේ සුබ සාධනයේ විශේෂයෙන්ම ඉතිහාසෙ එක්ක බැඳිච්ච සුබ සාධනයේ බැලුවොත් යටත් විජිත යුගය දක්වා යනවා. 1930 පමණ වනතුරු අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ලැබුණේ ප්‍රභූ පලන්තියට සහ ඉන්දියානු වතුකම්කරුවන්ට පමණයි. මම කියන්නේ මේ බ්‍රිතාන්‍ය පාලන යුගයේ 1915 විතර දුප්පතුන්ට නොමිලේ ප්‍රාථමික නිදහස් අධ්‍යාපනය ලබා දීම ආරම්භ වුණා. 1943 ඓතිහාසික කන්නංගර වාර්තාව සමග විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා නිදහස් අධ්‍යාපනය ගැන කටයුතු සිද්ධ වුණා. විශේෂයෙන්ම ඔබතුමා දන්නවා 1930 ගණන් වල ආරම්භ වෙච්ච වාම ව්‍යාපාරවල නැගී සිටීමත් සමග මේ සුබ සාධන ඉල්ලීම සටනක් බවට පත් වුණා. මේක යුතුකමක් වගකීමක් බවට ඉෂ්ට කරන්න ආණ්ඩුවට සිද්ධ වුණා ගරු සභාපතිතුමනි. විශේෂයෙන් ලංකා සම සමාජ පක්ෂය, ඔබතුමාලා නියෝජනය කරන කොමියුනිස්ට් පක්ෂය මේ සඳහා සටන් මාර්ගයට අවතීරුණා. මේ ඓතිහාසිකමක් විදිහට මේවා ලබා දෙන්න. විශේෂයෙන් 1945 ලෝක යුද්ධ සමයේ ආහාර සලාකේ පටන් ආහාර හිගයක් මේ රටේ ඇති වුණා. ඒ ආහාර සලාක ක්‍රමය 1978 දක්වාම ඔබතුමාලා අපි දන්නවා ගම්වල සමාගම් කඩේ බිහි වුණා. මේකත් එක්ක 78 දක්වාම ගියා අඩු ආදායම් ලාභියාට යම්කිසි අඩු මුදලකට හෝ නොමිලේ ආහාර ද්‍රව්‍ය ලබා දීම. දැන් 1948 සභාපතිතුමනි අයවැය කතාවේදී ජයල් ජයවර්ධන මුදල් අමාත්‍යතුමා කියනවා රජයේ වේදමෙන් 140ක් සුබ සාධනයට යනවා. මේ කියන්නේ සෞඛ්‍ය අධ්‍යාපනය සියල්ලත් එක්ක 48 වාගේ යුගයක් වෙනකොට. 1950 කැම්ප්ටන් කියන වාර්තාව මේ සුබ සාධනය සඳහා ලබා ගත්තා. ඒකෙදී විශේෂයෙන්ම පෞද්ගලික වෛද්‍ය සේවාව අහෝසි කළ යුතුයි, මේ ජාතික ධනය බෙදා හැරීමේදී සෑම පුරවැසියෙකුටම යම්කිසි ඓතිහාසිකමක් තියෙනවා කියන එක සටහන් උච්චි ප්‍රබල වාර්තාවක් හැටියට ආණ්ඩුවට මඟ පෙන්වීමක් වුණා මේ වාර්තාව. ඒ නිසාම ඉන් පසුව ගරු සභාපතිතුමනි රාජ්‍ය නායකයින්ට දේශපාලන පක්ෂවලට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන්ගේ පදනම වුණේ හුඟක් වෙලාට සුබ සාධනය. සුබ සාධනය තමයි ප්‍රධාන වශයෙන් කතා කරේ. ජනතාවට මොනවද දෙන්නේ? ප්‍රධාන වශයෙන් සුබ සාධනය. අපි මොනවද මේවා දෙනවා? එතනින් තමයි පටන් ගත්තේ ඡන්ද ව්‍යාපාරය. ජනතාවගේ ප්‍රධාන බලාපොරොත්තු වුණා ඊළඟට එන කණ්ඩායම මොකද්ද අපිට දෙන්නේ? විශේෂයෙන් සුබ සාධන ඓතිහාසිකම කොච්චර පළල් වෙනවද? ජනතාව ඔවුන්ගේ වැළඳ ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම පදනම් වුණත් ලබා දෙන සුබ සාධනය සහ එකඟ වූ සුබ සාධනය ලබා නොදෙමීමත් එක්ක තමයි සිද්ධ වුණේ ගරු සභාපතිතුමනි. විපක්ෂයක ප්‍රධාන සටන් පාඨය වුණත් වේදිකාවේ ඊළඟ මැතිවරණයේ සටන් පාඨය වුණත් වෙච්ච සුබ සාධන පොරොන්දුව ඉෂ්ට කරාද කියන එක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. විපක්ෂයේ ප්‍රධාන සටන් පාඨය වුණේ අපි මීට වැඩි යමක් දෙනවා කියන එක. ඒ නිසා මේක පොදු කරුණක් බවට අපේ රටේ දේශපාලන ඉතිහාසයේ පත් වුණා ගරු සභාපතිතුමනි. මම මේ දේශපාලන ඉතිහාසය ගත්තාම අපේ රටේ අගමැතිවරු වෙනස් වුණා මේ සුබ සාධන ප්‍රශ්නේ. 1953 හර්තාලය, 53 ජූලි 23 අයවැය ඉදිරිපත් කළා ජයල් ජයවර්ධන මුදල් අමාත්‍යතුමා. 7.25 දුන්න හාල් සේරුව, මේ කාලේ හාල් සේරුව 7.70 කරා. අගෝස්තු 13 වෙනිදා ඇතිවෙච්ච මේ හර්තාල් ව්‍යාපාරය නිසා මුදල් අමාත්‍යතුමාට ඉල්ලා අස්වෙන්ට සිද්ධ වුණා. අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වෙන්ට සිද්ධ වුණා. අපේ රාජ්‍ය නායකයින්ට නම් වැටුණ සුබ සාධන ව්‍යාපෘතියක 65-70 ඩල්ලි සේනානායක මැතිතුමා මිනිස්සු ආදරෙන් හැඳින්වුවේ බද්දුන් පියා කියලා. මේ සුබ සාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත් සමග මට මතකයි එතුමා 73 නැතුණාම ගම්පුරා ජන්වීම් ගැහුවේ බද්දුන් පියාට නිවන් සැප ලැබේවා කියලා. මිනිස්සු මහා ආදරයකින් මේක වැළඳගත්තා. ඊළඟට මේ 70 ආණ්ඩුව බලයට එනකොට හාල් ප්‍රශ්නේ තමයි ලොකුම ප්‍රශ්නේ වුණේ. හඳෙන් හෝ හාල් ගේනවා කියන්න බලයට ආපු සිරිමා මැතිණියගේ ආණ්ඩුවට සිද්ධ වුණා. දැන් පස් අවුරුදු සැලැස්ම තියෙනවා 70 සමගි පෙරමුණ රජය. ඒයි ප්‍රධාන වශයෙන්ම කතා කරලා තියෙන්නේ මේ පස් අවුරුදු සැලැස්මේ ලංකාවේ පවුල් වලින් 40%ක් රුපියල් 200ට අඩු මාසික ආදායමක් රුපියල් 200ට අඩු මාසික ආදායමක් ලැබෙනවා ඔවුන්ට උදව් කර යුතුයි කියලා. මම මේක සභාගත කරනවා. මේ පස් අවුරුදු සැලැස්ම හැදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය හදපු මේ සමගි පෙරමුණ ආණ්ඩුව. ඊළඟට ජයවර්ධන මහත්තයාට බලයට එනකොට කියන්න සිද්ධ වුණා මම සතියකට ධාන්‍ය රාත්තල් 8ක් දෙනවා කියලා. එතුමාගේ මේ නිවාලා ධර්මිෂ්ඨ සමාජයක් බිහි කිරීම සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශෙත් ඒක තියෙනවා. මම ඒකත් සභාගත කරනවා. මේ ඉතිහාසය බලාගන්න කෙනෙකුට හොඳයි මේක. ඊළඟට එතුමාට සිද්ධ වුණා 78 වෙද්දි ආහාර මුද්‍රය හඳුන්වා දෙන්න අඩු ආදායම් ලාභීට එතෙක් ආපු සලාක්‍රමේ නවත්තලා අඩු ආදායම් ලාභියට ආහාර මුද්‍රයක්. 88-89 වෙද්දි විශේෂයෙන්ම එක්සත් ජාතිපක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ජනාධිපතිවරණය සඳහාත් පටන් ගන්නෙම දිළිඳුකම තුරන් කිරීම. මෙතන මේ සුබසාධන කතාවක්. ඊළඟට ආර් ප්‍රේමදාස් ජනාධිපතිතුමාගේ ජනසභිය ලංකාවේ දිස්ත්‍රික් කීපයක් තෝරාගෙන මේ ආධාර ලබා දීමේ ක්‍රමයක් ආරම්භ කරා. ඒකත් මම සභාගත කරනවා. මෙන්න මේ 94 වෙද්දි විශේෂයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මේ පොදු ජන එක්සත් පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය තමයි අද මේ අපි කවුරුත් කතා කරන සහනාධාර කියන කාරණාව යටතේ සමෘද්ධි ව්‍යාපාරය ගැන කතා කරලා තියෙනවා. සමෘද්ධි මධ්‍යස්ථාන පොදු ජන එක්සත් පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය 1994. මම ඒකත් සභාගත කරන්න යෝජනා කරනවා. මේ ඉන් පස්සේ හැම කෙනෙක්ටම තමන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශවල මේ සමෘද්ධි දීමනාව වැඩි කරනවා කියලා තමයි කතා කරන්න සිද්ධ වුණේ. දැන් මේ ඊළඟට තියෙන්නේ 2000 චන්ද්‍රිකා මැතිණියගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සමෘද්ධි වැඩසටහන යටතේ පහසුකම් වැඩි කරනවා කියලා තමයි කතා කරන්න සිද්ධ වුණේ 2000 වෙද්දී. එක්සත් ජාතිපක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අර සමෘද්ධි වැඩසටහනේ එතෙක් දුන්න ප්‍රතිලාභය වැඩි කරනවා කියලා තමයි ජනතාවට ප්‍රධාන ආමන්ත්‍රණය කළේ. මේ මම කියන්න උත්සාහ කරන්නේ ගරු සභාපතිතුමනි, මේ සුභසාධනය කියන කොච්චර දේශපාලනය සහ ජනතාව අතර බැඳිලා තිබුණාද. දැන් 2001 එක්සත් ජාතික පක්ෂ රජයේ යලි පුබුදුම් ශ්‍රී ලංකා වැඩසටහනෙත් ප්‍රධානම මේ පරිච්ඡේදය සමාජ ආරක්ෂණය. මේක තමයි කතා කරලා තියෙන්නේ. ඉතින් මේ හැම රජයකම වගේ රජයක රාජ්‍ය නායකයාගේ ප්‍රධාන වගකීම් බවට මේක පත් වුණා. ඊළඟට 2005 මහින්ද චින්තනය තියෙන්නේ පවුලේ ජීවන බර සැහැල්ලු කිරීමට සමෘද්ධි දීමනාව 50%කින් ඉහළ නැංවීම. මේක කිසිම කෙනෙකුට මේ වගකීමෙන් බැහැර වෙන්න බැරි වුණා. ජනතාවත් ඒ කතා කරද්දී ගරු මේ සභාපතිතුමනි, ඊළඟට මෙන්න මේ දිවි නැගුම පනත 2013. මෙන්න දැන් මේ අද අපි කතා කරන මාතෘකාව 2013 කතා කරා මේ සමෘද්ධි ව්‍යාපාරයට ප්‍රධාන වශයෙන් මේ සවිබල ගැන්වීම කියන එක පැවරිය යුතුයි. දිළිඳු බව තුරන් මේ දෙපාර්තමේන්තුවේ පරමාර්ථ දිවි නැගුම දෙපාර්තමේන්තුව දිළිඳු බව තුරන් කිරීම සහ සමාජ සාධාරණත්වය සහතික කරනු ලබන සමාජයක් බිහි කිරීම සඳහා අවශ්‍ය විය හැකි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම. 2 පුද්ගල පවුල කණ්ඩායම් සහ ප්‍රජාව කේන්ද්‍ර කරගත් ජීවනෝපාය ආර්ථික සංවර්ධන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම. ජනතාවගේ ආර්ථිකය සහ සමාජ සංවර්ධනයට අවශ්‍ය විය හැකි අධ්‍යයන හා පර්යේෂණ කටයුතු කිරීම. ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටීම සඳහා මානව ප්‍රාග්ධන සංවර්ධනය කිරීම. සමාජ ආරක්ෂණයක් අවශ්‍ය පුද්ගලයන් සහ සමාජ ආරක්ෂණ ජාලයක් නිර්මාණය කිරීම. අපි මේ 2013 තමයි දිවි නැගුම් පනත යටතේ විශේෂයෙන්ම මේ සමෘද්ධි ව්‍යාපාරයට වැඩි වැඩියෙන් ප්‍රධාන වශයෙන් මේ සම්බන්ධව ජීවිත නගා සිටවන්න ශක්තිමත් පුරවැසියන් බවට සමෘද්ධි ලාභින් පත් කරන්න කතා කරේ. ඉන් පස්සේ 2015 හැම නායකයෙක්ම එක්සත් ජාතික පක්ෂයෙන් පංචවිධ ක්‍රියාවලිය කියලා ඉදිරිපත් කරා. ඒකෙ තියෙන්නේ ප්‍රධාන කාරණාව සුභසාධනය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මෛත්‍රී පාලනය කියන එකේ ප්‍රධාන කාරණාව හැටියට තියෙන්නේ මාසික සමෘද්ධි දිනා උපරිම වශයෙන් දෙගුණකින් වැඩි කරනවා කියලා. මේ හැම කෙනෙක්ම මේවට බැඳුන ගරු මේ සභාපතිතුමනි, මහින්ද චින්තනයේ ලොව දින නමග මේ 2015 එක, ඒකෙත් සුරක්ෂිත රටක් කියන එකට සමාජ ආරක්ෂණය තමයි අංක එක. මේ අර ජනතා විමුක්ති පෙරමුණේ මම ළඟ තියෙනවා මේක කොයි වර්ෂයේද කියලා. මම දන්නේ හෘද සාක්ෂියේ සම්මුතිය ජාතික වැඩපිළිවෙල. මෙන්න ඒගොල්ලත් කියනවා සමාජ සුපසාධනය තමයි පටන් ගන්න. මම කියන්නේ මේ වගකීමෙන් මිදෙන්න දැන් දසවැදෑරුම් ප්‍රතිපත්තිය 2019 ඒකේ තියෙන ප්‍රධාන වශයෙන් මේ කාරණාව. ඒ නිසා සුපසාධනය කියන වගකීමෙන් මිදෙන්න රාජ්‍ය නායකයින්ට පක්ෂවලට ප්‍රතිපත්ති ප්‍රකාශන වලට ලැබුණේ නැහැ. ජනතාවගේ ප්‍රධාන බලාපොරොත්තුවක් බවට මේකපත් වුණා. මේක මහා වගකීමක් වුණා අපි වාගේ රටක විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාත්මක වෙන ආදායම් විෂමතාවයේ ප්‍රබල සාධකයක් වෙච්ච රටක් හැටියට අපිට ලොකු වගකීමක් රජයකට පැවරුණා ගරු සභාපතිතුමනි. ජනතාවගේ අර කිව්ව මූලික අයිතිවාසිකම් ටික ජීවත් වීමේ අයිතිවාසිකම් ටික සම්පූර්ණ කරලා දෙන්න රජයකට ලොකු වගකීමක් පැවරුණා. අපි අද මේ කතා කරන මේ සමෘද්ධි ව්‍යාපාරය ගරු සභාපතිතුමනි මේ සුභසාධන ව්‍යාපෘති අතර ඉතාමත්ම ප්‍රබල 1994 ඉඳලා අද දක්වා ක්‍රියාත්මක වෙන ප්‍රබල ව්‍යාපෘතියක්. 1995 පටන් ගත්තා මෙහි සුභසාධන ව්‍යාපෘතියක් හැටියට මේ කවුරුත් කතා කළා වාගේ ආධාර බෙදීමක් පමණක් නෙවෙයි. අපි ඒක ඉතාම මේ ගෞරවයෙන් කතා කරන්න අවශ්‍යයි. මේක තිබුණා සමෘද්ධි ශුද්ධ මූල බැංකු වැඩසටහනක්. මේ බැංකුවක් කියන එකට නාමික හෝ බැංකු කියන ආයතනයකට ගොඩ නොවිච්ච ගැමියා බැංකු ක්‍රමය ගැන කතා කරන්න ගොඩ වෙන්න පටන් ගත්තා මේ බැංකුවත් එක්ක. ජීවනෝපාය සංවර්ධන වැඩසටහනක් මේක තිබුණා. ග්‍රාම සංවර්ධන වැඩසටහනක් තිබුණා සභාපතිතුමනි. අලවි සංවර්ධන වැඩසටහනක් තිබුණා. සමාජ සංවර්ධන වැඩසටහනක් තිබුණා. ප්‍රජාමූල සංවිධාන වැඩසටහනක් තිබුණා. ගැමියෝ එකතු කරන ක්‍රමයක් තිබුණා. සමාජ ආරක්ෂණ වැඩසටහනක් තිබුණා. අවසාන වශයෙන් නිවාස සංවර්ධන වැඩසටහනකුත් මේ තුල ගැබ් වෙලා තිබුණා. ඒ නිසා මේක අනිකුත් ව්‍යාපෘතියක බලද්දී පුළුල් යම්කිසි දැක්මක් තියෙන ව්‍යාපෘතියක් හැටියට සමෘද්ධි ව්‍යාපාරය ගැන අපිට කතා කරන්න පුළුවන් ගරු සභාපතිතුමනි. අපි බැලුවොත් මේ 1996 සමෘද්ධි ව්‍යාපෘතිය පටන් ගන්නකොට ප්‍රතිලාභී පවුල් ගණන ගරු සභාපතිතුමනි මිලියන 1.89යි. 1,80,000 ප්‍රතිලාභීන් හිටියා. වැය වෙච්ච මුදල මිලියන 664යි ප්‍රතිලාභ ගෙවන්න මුලින්ම. දැන් අපි 2022 වර්ෂයට වාගේ ආවත් ගරු සභාපතිතුමනි ප්‍රතිලාභීන් සංඛ්‍යාව මිලියන 1.73යි. 1,30,000යි. අපි ගෙවලා තිනවා මිලියන 63,706ක්. විශාල මුදලක් අපි වැඩිපුර ගෙවලා තියෙනවා. දැන් අවුරුදු 26ක් 27ක් ක්‍රියාත්මක වෙලා අපි කතා කරලා බලනකොට මේ වාගේ වැඩිවීමක් තියෙනවා. හැබැයි ප්‍රතිලාභයෙන් ගණන 17,00,000ක් මේ අවුරුදු 94-95 පටන් ගන්න අවුරුදු 28කට පස්සේ බලද්දි අපි එතනම ඉන්න. අපි දැන් අපි අද මේ කතා කරන ප්‍රධාන මාතෘකාව ගරු සභාපතිතුමනි සවි බල ගැනීම. අපි බැලුවොත් 2021 වර්ෂයේ ප්‍රතිලාභින් සංඛ්‍යාව 17,60,000යි. සවි බල ගැන්වූ සංඛ්‍යාව 18,638යි. ඒ වර්ෂයේ කොච්චරක් සවි බල ගැන්වීලා තියෙනවද ප්‍රතිලාභ බෙදපු ප්‍රමාණයත් එක්ක බැලුවොත් 101.05යි. මෙන්න මෙතන තමයි අපිට ප්‍රශ්න තියෙන සභාපතිතුමනි. ඒක ප්‍රමාණවත්ද? වර්ෂයකට සවි බල ගැන්වීම කියන ගොඩට වැටෙන්නේ 101.05යි. දැන් 2022 දී 17,30,000ක් ආධාර ගන්නවා. සවි බල ගන්නා ගොඩට වැටෙන්නේ මේ වර්ෂය තුළ 21,189යි. 101.2යි. මෙන්න මෙතන තමයි අපේ ඉලක්ක කරා අපි ගිහින් තියෙනවද? මේ වැඩපිළිවෙල සාර්ථකද? හැමදාමත් අපි ආධාර බෙද බෙදින් ඉස්සරහට යනවද? නැත්නම් අපි යම්කිසි ඉලක්කයක් සාක්ෂාත් කරගන්නවද කියලා හිතන්න තියෙන ප්‍රධානම කාරණාව මේ ආසන්න වර්ෂ ගැ බැලුවොත් 1%ක විතර තමයි සවි බල ගැන්වීම කියන එක සාර්ථක වෙලා තියෙන්නේ. අපි බැලුවොත් ගරු සභාපතිතුමනි මේ දරිද්‍රතා මට්ටම අපි මේ සමෘද්ධි ව්‍යාපෘතිය ගැන කතා කරද්දී ඒ තියෙන විශේෂ සාධනීය ලක්ෂණත් අපි කතා කළ යුතුමයි. මේ 1990-91 වෙද්දී අපේ රටේ දරිද්‍රතා මට්ටම මුළු ජනගහනයෙන් 21.26.1 95දී 28.8% 100ක් පුද්ගලයෝ ඉන්නවා නම් 29 දෙනෙක් දරිද්‍ර රේඛාවෙන් පහත ජීවත් වුණේ. 2022-2023 අතර මේක දෙදස් දෙක දෙදස් තුන අතර විසි දෙකයි දසම හතයි. දෙදස් සය දෙදස් සත අතර පහළුවයි දසම දෙකයි. දෙදස් නමේ දෙදස් දහතර අටයි දසම නමයයි. සීග්‍ර අඩුවීමක් තියනවා. දෙදස් දොළහ දෙදස් දහතුන හයයි දසම හතයි. දෙදස් දාසේ දෙදස් දහත හතරයි දසම එකයි. අපි මේක විශාල කොටසක අයිතියක් මේ සමෘද්ධි ව්‍යාපාරයට තියෙනවා සභාපතිතුමනි. අපි මේක මේ ප්‍රශංසනාත්මකව කතා කළ යුතු තැනක්. මේ එනිසා අපි මේ සමෘද්ධි ව්‍යාපාරය සඳහා කැපවෙච්චි ඒ සහෝදර පිරිසත් ඉතාම මේ ප්‍රශංසනාත්මකව කතා කළ යුතුයි. 94 වාගේ කාලාන්තරයක් රැකියා නැතුව හිටපු වාමාංශික පවුල්වල දරුව තමයි මේකට බඳවාගත්තේ. ඔවුන් විශාල සේවයක් කරා. අද බැලුවොත් ඔවුන් සේවයට ගිහිලා අවුරුදු සමහරු විශ්‍රාමයක් ගිහිල්ලා තාමත් නොවිසඳුණු ප්‍රශ්න රාශියක් ඔළුවේ තියාගෙන ඔවුන් වැඩ කරනවා. ඒ නිසා මේ ව්‍යාපෘතියෙන් වෙච්චි යහපත් දේ පිළිබඳවත් අපි විශේෂයෙන් කතා කළ යුතුයි ගරු සභාපතිතුමනි. ඒ වගේම අපි බැලුවොත් මේ දරිද්‍රතා රේඛාවේ මුදල වෙනස් වූ ආකාරය 2006 වෙද්දී අපේ රටේ සාමාන්‍යයෙන් සැලකුවේ රුපියල් 5,436කින් මාසිකව කෙනෙකුට මූලික දේ ගන්න පුළුවන් කියලා. ඒක අද මේ 2023 වෙද්දී 13,300ක් වෙලා තියෙනවා. මෙන්න මේවත් එක තමයි මේ දරිද්‍රතා රේඛාව සකස් වෙන්නේ. අපි මේ දරිද්‍රතා රේඛාවෙන් පහළ ඉන්න පිරිසට අපි සාමාන්‍යයෙන් කියනවා බොටම් 40 කියලා. සාමාන්‍ය සමාජයක ඉන්න සාමාන්‍ය සමාජය අඩු ආදායම් ලබන 40% ගැන තමයි රජයකට මේ බලන්න වෙලා තියෙන්නේ ගරු සභාපතිතුමනි. දැන් අපි බැලුවොත් මේ මම කිව්වා දැන් 2018 විතර වෙද්දී යම්කිසි හොඳ තැනකට මේ දරිද්‍රතා රේඛාවෙන් යට ඉන්න පිරිස අඩු වෙලා යම්කිසි ධනාත්මක තැනකට ආවා. හැබැයි 2019 2022 වෙද්දී තත්ත්වය බැලුවොත් 2002 පදනම් වර්ෂය ලෙස අරගෙන 2019 බැලුවොත් අපි දරිද්‍රතාවයේ සාමාන්‍ය කෙනෙකුට ජීවත් වීමට මාසික අවශ්‍ය වියදම රුපියල් 4,830 ගරු සභාපතිතුමනි. මේ 2002 පදනම හැටියට අරන් 2019 කතා කරු. 2016 පදනම ලෙස අරගෙන ඒ කියන්නේ 2016 තියෙන වියදම් රටාව භාණ්ඩ රටාවත් එක්ක අපි 2019 ගැලපුවොත් මේ 4,830 රුපියල් 6,966ක් වෙනවා මාසිකව කෙනෙකුට ජීවත් වෙන්න. හැබැයි ඒ 2019 එක්ක ඇති වුණු දැවැන්ත උද්දමන වේගයත් එක්ක 2022 වෙනකොට මේ කෙනෙක්ගේ ජීවත් වීම සඳහා අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය අර 2019 6,966 ඉඳලා 13,834 දක්වා වැඩි වුණා ගරු සභාපතිතුමනි. ඒ ප්‍රතිඵලය තමයි ආය සමාජයෙන් 25%-30% විතර දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත් වෙන්න බැරි මිනිස්සු බවට පරිවර්තනය වුණා. දැන් මෙන්න අපි ඇයි මේ අපි ආපු ගමනේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි අලුත් දෙයක් මෙන්න මේ අලුත් අපි කතා කරන අංක 24 සුපසාධක ප්‍රතිලාභ පනත ගැන අපිට කතා කරන්න සිද්ධ වුණේ කාරණා කිහිපයක් නිසා ගරු සභාපතිතුමනි. අපි කියනවා මේ විවිධ හැම අපි විවිධ සුපසාධක යෝජනා ක්‍රම යටතේ ජනතාවට මුදල් බෙදනවා, භාණ්ඩ බෙදනවා. හැබැයි මේවා අපිට අවශ්‍ය වුණා යම් කිසි වැඩපිළිවෙලකට යනකොට මේවා එකක් බවට පත් කරන්න. මෙන්න මේක තමයි මේ සුපසාධන ප්‍රතිලාභ පනත හඳුන්වා දෙන්න නැවත පණ ගන්නවන්නේ. මේක 2002 ගෙනාවේ අදාළ ප්‍රධානම කාරණාව මොකද? සුපසාධන ප්‍රතිලාභ පනත ඒකේ නාමයේම සඳහන් වෙනවා සියලු සුපසාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම සඳහා අවශ්‍ය නෛතික පාදක ව්‍යුහය සැලසීම සඳහාද ඒ ප්‍රතිලාභ ලබන්නන් හඳුනා ගැනීමට හැකිවන විනිවිද ස්වභාවයේ තේරීම් ක්‍රියාවලියක් ඇති කිරීම පිණිසද කියලා. සියලු සුපසාධක සහනාධාර අපේ රටේ තිබුණ ප්‍රශ්නයක් තමයි අපි සහනාධාර ගෙවනවා මේ විවිධ ආකාරයේ විවිධ ආයතන වලින් විවිධ ක්‍රමවේදයන් යටතේ විවිධ සුවබැලීම් යටතේ අපි ආධාර බෙදන ලෝකෙ මේක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ සුපසාධක ප්‍රතිලාභ පනත හඳුන්වා දීමේ එක් වැදගත් කාරණාවක් තමයි මේ රටේ ගෙවන සියලු මේ සුපසාධන ප්‍රතිලාභ එක වැඩපිළිවෙලකට ගොනු කිරීම ගරු මේ සභාපතිතුමනි. ඒ වගේම හැමදාමත් තියෙන ප්‍රශ්නයක් ගරු සභාපතිතුමනි, සුදුසුකම් නොලැබුවන්ට ලැබීම සහ සුදුසුකම් නොලැබුවන් මේක ලබා ගැනීම සහ සුදුසුන්ට නොලැබීම. 2019 ලෝක බැංකු වාර්තාව කියන අපේ රටේ නුසුදුසුන් මේ නිකන් උසුසුසන් නෙවෙයි ගරු සභාපතිතුමනි, මේ රටේ ඉන්නේ ඉහළ 120 ආදායම් පන්තියේ ඉහළ 120ට අයත් වෙන අයගෙන් 12%ක් මේ සමෘද්ධි ප්‍රතිලාභය ලබනවා කියලා. ඉහළ ආදායම් ලබන අයගෙන්. ඒ වගේම සුදුසු අයගෙන් මේ ආධාර ලැබන්නේ 38%ක් කියලා. ඉතින් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න අවශ්‍යයි. මේ විසඳුම් සොයා ගැනීමේදී තමයි ප්‍රධානම කාරණාව මේ 2002 අංක 24 වන සුපසාධන ප්‍රතිලාභ පනතේ වාගන්ති වැදගත් වෙන්නේ. ඒකේ අංක 20 කියනවා මේ තොරතුරු සපයන්න. මෙතෙක් තොරතුරු සපයන්න හදන්නේ කොහොම හරි තමන්ගේ තොරතුරු දීලා කවුරු හරි අල්ලගෙන මේක ගන්න. මේකේ කියනවා තොරතුරු සපයන්න බැඳිලා ඉන්නවා හරි තොරතුරු දෙන්න. ඒ වගේම 21 කියනවා තොරතුරු රැස් කරන්නත් බැඳිලා ඉන්නවා. ඒ නිසා අපිට විශ්වාසයක් තියලා යන්න පුළුවන් දැන් නියම අය හොයා ගැනීම. ඒ වගේම අවසාන ඉලක්කයක්. මේකේ තියෙනවා ඉලක්ක ගණනාවක්. මේ අඩුම ආදායම්ලාභියටත් අවුරුදු 3කින් ශක්තිමත් පුද්ගලයෙක් බවට පත් කරන්න ඕනේ. අනිත් එක්කෙනත් එහෙමයි. ඒ නිසා මේ ඉලක්ක ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම නව තාක්ෂණය යොදාගෙන පහසු සහනාධාරලාභීන්ගේ ආත්ම ගෞරවය රැකෙන පරිදි. දැන් ඔහුගේ මුදල වැටෙන්නේ පිළිගත් බැංකුවකට ගිණුමකට නම් ඔහු අර හැමදාම උදේ පාන්දර තමන්ගේ දිළිඳු බව ප්‍රදර්ශනය කරමින් ගම ඉස්සරහාර කාර්යාල වටේ පොලිමින් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහුට තමන් බැංකුවට ගිහිලා ඕනෙ වෙලාවක මේ ගිණුමට වැටෙන මුදල ගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් අර සභාපතිතුමනි අපි ඉල්ලුම් පත්‍ර කැඳවීම බැලුවොත් එම 37,20,000ක් ඉල්ලුම් කරා. හැබැයි සමීක්ෂණයට ඉදිරිපත් වුනේ 32,84,511. 435,489ක් එතෙන්දී පිළිගත්තා 111.7%. අපි මේකට සුදුසුසන් නෙමෙයි කියලා. දැන් මේ ක්‍රමේ යම්කිසි පිළිවෙලක් තියෙනවා. නැත්තම් මේ 435,489 පරණ ක්‍රමයට ගියා නම් ඔවුන්ලඟ පරණ විශ්වාසය තිබුණා නම් මෙලහට දේශපාලක පෝලිමේ මේගොල්ල පෝලිං ගහලා මේ කොහොම හරි සමෘද්ධිය ගන්න. හැබැයි දැන් ජනතාවට ගිහිල්ලා දැන් මේක මේ සුදුසුසන්ට ලැබෙන ක්‍රමයක් කියලා. ආරම්භයේම හොඳයි. ඒ වගේම තොරතුරු සපයන්න සාහරස් කරන දෙන්නම බැඳෙනවා. සමාලෝචන කමිටුවකින් මේක සමාලෝචනය කරන දේශපාලනේ නැහැ. ඔවුන් ඉදිරිපත් කරන දේ සුභසාධක මණ්ඩලයේ තාක්ෂණික සභාවල තමයි නාමලේඛන ප්‍රසිද්ධ කරන්නේ එවන්නේ. නාමලේඛනේ ප්‍රසිද්ධ කරාට පසු අභියාචන සහ විරෝධතා සඳහා දින 10ක් තියෙනවා. කවුරුත් දුක් ගැන විලිගන්න ඕනේ නැහැ, මට ලැබුණේ නැහැ නේ කියලා. කවුරුත් දුක් ගැන විලිගන්න ඕනේ නැහැ, අපේ ගමේ නුසුසුසුන් මේක ගන්නවා කියලා. බදු ගෙවන්න කලබල වෙන්න ඕනේ, අපේ බදු මුදල මේ දේශපාලන වශයෙන් බෙදා හැරීමක් වෙනවා කියලා. ඒක යුතුයකමට බෙදෙන්නේ මෙන්න මේ අභියාචන සහ විරෝධතා දිස්ත්‍රික් මේ දිසාපති කාර්යාලයේ කමිටුවක් මගින්. ඒකෙත් දේශපාලනේ නැහැ. ගෙවීම පස්සේ ගෙවීම අරඹනවා. මේ ගෙවීම මේ ගණනය කිරීමත් ඉතාමත් විද්‍යාත්මක ක්‍රමයකට අපේ දරිද්‍රතා රේඛාව අපිට එක් පුද්ගලයෙකුට යැපෙන්න මාසික අවශ්‍ය මුදල මුදලින් 70%ක් සහ රජයට ගෙවන්න පුළුවන් මුදල කියන සමීකරණයට දාලා තමයි මේ ගණන් හදලා තියෙන්නේ ගරු සභාපතිතුමනි. ඒ වගේම මේ අපි දැන් ලක්ෂ 20ක් ගැන කතා කරනවා. ඊට අමතරව මේ අනෙකුත් ප්‍රතිලාභීන් විශේෂයෙන්ම වකුගඩු රෝගීන් වැඩිහිටි ආධාර ලබන්නන් ආදීන්ගෙන් 290,500කට මේ ආධාර දෙකම ලැබෙනවා ගරු සභාපතිතුමනි. එතකොට තව 237,317ක් මේ ඒ ආධාරයට පමණක් සීමා වෙනවා. එතකොට මෙතනම 237,317ක් මේ සමාජ ප්‍රතිලාභ ආධාර ගණයට ඇතුළත් වෙනවා. හැබැයි ඉන් එහා යනවා නම් ඒකටත් මේ කැබිනට් පත්‍රිකාවේ ඉඩක් තබාගෙන තියෙනවා ගරු මේ සභාපතිතුමනි. ඒ සඳහා අවශ්‍ය අවස්ථාව ලබා දෙන්න. ඒ නිසා මේක එතනින් දැන් සීමා වෙනවා. එහෙම බයක් වෙන්න අවශ්‍ය නැහැ. මේක වර්ෂයෙන් වර්ෂය සමාලෝචනය වෙනවා. ඒ සමාලෝචනයේ නුසුසුසුන් අයින් වෙන්න පුළුවන්, තුසුසුසුන් එකතු වෙන්න පුළුවන්. ඒ නිසා ඒකෙන් දැන් මේක කියනවා මේ සංක්‍රාන්තික කණ්ඩායම කියලා 400,000කට 2,500 ගානේ දෙනවා. මේ සංක්‍රාන්තික කණ්ඩායම තමයි ගරු සභාපතිතුමනි අපේ දරිද්‍රතා රේඛාවෙන් ටිකක් මේ අන්තිම තැන නෙවෙයි, ළඟම නෙවෙයි, පොඩ්ඩක් උඩ හිටපු පිරිස. මේගොල්ලෝ මේ 2018-19-20 ආර්ථික අවපාතයත් එක්ක රේඛාවෙන් පල්ලට ආපු අය. මේගොල්ලන්ට අපි මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනකල් රුපියල් 2,500ක් දෙනවා. ඊළඟට අවදානමට ලක් වූ කියන පිරිසට 400,000කට රුපියල් 5,000ක් දෙනවා. මේගොල්ල හිටියේ මේ අපේ දරිද්‍රතා රේඛාව අසලම ඉඳලා පල්ලෙහාට ආපු අය. ඒගොල්ලන්ට අපි ලබන මාර්තු වෙනකල් රුපියල් 5,000 ගානේ දෙනවා. ඊළඟට මේ ඊළඟ ඊට අඩු ප්‍රජාවට මේ රුපියල් මේ ප්‍රජාවලට ලක්ෂ පවුල්වලට 8,500 ගානේ වර්ෂ 3ක්. මේ වර්ෂ 3 තුල මොවුන් නගා සිටවන්න ඉලක්කයක් තියෙනවා. හැබැයි මේ මෙතනින් මේක නවත්වනවා කියලා උන් බය කරන්න නෙවෙයි, මේ ගැන සමාලෝචනයක් කරනවා. ඒ සමාලෝචනෙන් පස්සේ අවශ්‍ය තීන්දුව ගන්න රජයට පුළුවන්. හැබැයි කොයි දෙයකත් ගරු සභාපතිතුමනි ඉලක්කයක් තියෙන්න ඕනේ. නැත්නම් අපි මේ අවුරුදු 25ක් 26ක් ඇවිල්ලා අපිට ඉලක්කයක් නැහැ. අපි නිකන් අවුරුද්දකට 100%ක් මේ ඇති හැකියාවයි පුළුවන් අය කරා කියලා කිසිම හොයා බැලීමක් නැහැ. අපි ඊළඟ අවුරුද්දට යනවා, ඊළඟ බජට් එකිනුත් වැඩි කරනවා. ඒකද වෙන්න අවශ්‍ය. අපි යම්කිසි ඉලක්කයක් එක්කේ මේ රටේ මිනිස්සු ශක්තිමත් ජනතාවක් මේ අනුම්මතය යැපෙන්නේ නැති ජනතාවක් බවට පත් කිරීමද, ඊළඟ යටම ප්‍රජාවට මාසිකට රුපියල් 15,000ක් පවුල් ලක්ෂ 4කට ලැබෙනවා, ඔවුන්ටත් වර්ෂ 3ක කාලය. හැබැයි මේ වර්ෂ 3න් මේක නවතිනවා කියලා අනියත බියක් ඇතිකර ගැනීමේ කිසිදු ප්‍රශ්නයක් නැහැ ගරු සභාපතිතුමනි. මොකද මේ පිළිබඳ සමාලෝචනයක් නිතර සිද්ධ වෙනවා. ඒ වගේම වැදගත්ම කොටස ගරු සභාපතිතුමනි, මේ සමෘද්ධි ව්‍යාපාරය, සමෘද්ධි ව්‍යාපාරයට විශේෂයෙන්ම 2013 දිවි නැගුම යටතේත් කිව්වේ වැඩි කොටස ගන්න මේ ආධාර ලබන ප්‍රජාව ශක්තිමත් මිනිස්සු බවට පත් කරන්න. මොකද ඔවුන්ට ලොකු පළපුරුද්දක් තියෙනවා. මම කිව්වා අවුරුදු 20 ගණනක් සේවය කරපු, ඒ වගේම බොහොම ජව සම්පන්නයි, ඒ වගේම මේ ගමේ අවශ්‍යතාවයේ තේරුම් ගන්න තියෙනවා, ඒ වගේම ගමේ ප්‍රතිලාභය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. මෙන්න මේ අත්දැකීම, මේ උගත්කම, මේ හැකියාව, මේ තියෙන ඕනෑකම පාවිච්චි කරලා මේ අපේ රටේ ප්‍රධාන වගකීම ඉෂ්ට කිරීම. අර එදා කිව්ව කාරණාවම තමයි කියන්නේ 2013 දිවි නැගුම් පනතෙන් අපි කියපු වැඩි වශයෙන් මේ කාරණාවට යොමු වෙන්න කියන වගකීම මේ සමෘද්ධි ව්‍යාපාරින් මේ සහෝදරයින්ට බාර වෙනවා. ඒක ලොකු වගකීමක්. මේක තමයි මේ රටේ අනාගතයේ යුතුකම. මේක තමයි හැබෑ පුණ්‍ය කර්මය. මේ සඳහා මේ මහා වගකීමක් මේ සමෘද්ධි ව්‍යාපාරේ ඉන්න ඒ සහෝදරින්ට ව්‍යාපෘතියට ගරු අමාත්‍යතුමාට
විනාඩි 3යි.
ඉතින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න විශේෂයෙන්ම මේ ආසියානු සංවර්ධන බැංකුවාගේ ආයතන, තවත් ජාත්‍යන්තර ආයතන, රජය, ජනාධිපතිතුමා සූදානමෙන් ඉන්නවා මේ පිළිබඳව සාකච්ඡා කරලා අවශ්‍ය ශක්තිය ලබා දෙන්න. ඒ වගේම අපි දැන් රුපියල් 5000ක් ගත්ත අඩු ආදායලාභී සහෝදරයාගේ පවුල දැන් 15,000ක් ගන්නවා. ඒ නිසා යම්කිසි නිර්මාණශීලී වැඩක් ඒ තුළින් නිර්මාණය කරන්න, ඔව නව රක්ෂණ ක්‍රමයකට ඇතුල් කරන්න, ඔහු ඒකේ දායකයෙක් කරගන්න, මේ ඔහු ඒ පවුල් එකතු කරලා යම්කිසි වැඩපිළිවෙලක් නිර්මාණශීලීව කරන්න අර සමෘද්ධි ව්‍යාපාරයේ ඉන්න සහෝදරයාට හොඳ ශක්තියක් දැන් ලැබෙනවා. මොකද එකට 3 ගුණයකින් මේක වැඩි වෙලා තියෙනවා. නිසා මේ විදිහට අලුතෙන් හිතලා නිර්මාණශීලීව අපේ මේ සුපසාධනය බලාපොරොත්තු වෙන ප්‍රජාව යම්කිසි තැනකට ශක්තිමත් ආර්ථිකයක් තියෙන මිනිසුන් බවට පත් කරන්න අපිට කටයුතු කරන්න හොඳ අත්තිවාරමක් මෙතන වැටෙනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම සමෘද්ධි බැංකුව, මම කිව්වා කාලයක් බැංකුව කියන එක දන්නතු බැංකු සංගමයක් කිව්වා. මේක බැංකුවකට ගොඩනැවිච්ච මිනිස්සු ගොඩවෙච්ච ආයතනය බවට පත් වුණා. අපි ඒක නෑ කියන්නේ. හැබැයි මේ ආයතනය නියාමනය කළ යුතුයි මහ බැංකුවේ. වගකීම ගන්න ඕනේ, මඟ පෙන්වන්න ඕනේ, ගිණුම් තියන්න ඕනේ, ඒ අනුව අනිකුත් කටයුතු සංවිධානය වෙන්න ඕනේ. දැන් මේ ලබන සතියේ පටන් අරගෙන අපේ සහෝදර අමාත්‍යතුමායි සාකච්ඡාව කරනවා මේ මහ බැංකු අධිපතිතුමාට කොහොමද සමෘද්ධි බැංකු මේ මහ බැංකුවේ නියාමනය යටතේ ක්‍රියාත්මක වෙන නවීන තාක්ෂණය යොදාගත් ආයතනය බවට පත් කරන්න කියලා. ඉතින් මේ සියල්ලම මේ මං හිතන්නේ යුගයට ඉතාම ගැළපෙන වෙනසක් ගැනයි අපි අද කතා කරේ. ඉතින් මම අර ඉතිහාසයේ පෙන්වුවේ ගරු සභාපතිතුමනි, මේකට කාටවත් විරුද්ධ වෙන්න බෑ. කවුරුත් සමදාමකුවේ සුදුස්සාට ගෙවන්න, යහපත් මිලක් ගෙවන්න, යහපත් මුදලක් දෙන්න, ඒ වගේම ඔහු හැකි ඉක්මනින් ඉලක්කයක් තියලා මේ ආධාරයේ අවශ්‍ය නැති ශක්තිමත් පුද්ගලයෙක් බවට පත් කරන්න. ඉතින් ඒකට තමයි මේ කටයුත්ත කරන්නේ. ඒ නිසා මේකට ඡන්දයක් නොවිමසා හැම කෙනාම උදව් කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. අනාගතයේත් ඒ ස්තුතිය අවශ්‍ය වෙනවා. ඒ වගේම අද අපි මම අවසන් කරන්නම් මේ භාණ්ඩාගාර බිල්පත්වල සීමාව රුපියල් බිලියන 5000 ඉඳලා 6000 දක්වා වැඩි කරා. මේ කීප දෙනෙකුත් බයින් ආවේ ඒකෙන් අපි කිසිසේත්ම මේ වර්ෂයේ රජය ගන්න බලාපොරොත්තු වෙන ණය මුදල් ප්‍රමාණය සීමාව වැඩි කරන්නේ නැහැ සභාපතිතුමනි. ඒකෙන් අපි බලාපොරොත්තු වුණේ ණය නැත්තම් මූල්‍ය කළමනාකරණයක්. මොකද අපිට දැන් මේ වෙලාවේ රජයට ණය මුදල් ගැනීමට තියෙන මාර්ග දෙක තමයි එක්ක භාණ්ඩාගාර බිල්පත් නැත්තම් භාණ්ඩාගාර බැඳුම් කර. භාණ්ඩාගාර බිල්පත් කියන්නේ මාස 3ට 6ට අවුරුද්දට ගන්න ණය මුදල්. භාණ්ඩාගාර බැඳුම් කර කියන්නේ අවුරුද්දෙන් එහා. මේ වගේ වෙලාවක අවුරුද්දෙන් එහා දීර්ඝකාලීන ආයෝජන කරන්න කවුරුත් කැමති නැහැ. රජයටත් ඒක පාඩුයි. මේ අපි අඩු වෙන පොලිය අනුපාතක ඉන්න නිසා අපිට අවශ්‍ය වෙන්නේ කෙටි කාලීන මුල්‍ය අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම. අන්නේ සඳහා මුල්‍ය කළමනාකරණයක් කළා මිස අපි මේ අපි ගණ්ඩ සූදානම් ණය වැඩි කර ගන්නවත් වෙනත් අනවශ්‍ය දෙයක්වත් කරා නෙවෙයි. මේ ඒක තමයි ඇත්ත වශයෙන්ම. මොකද මේක එක පැත්තකින් අපිට අවශ්‍ය මූල්‍ය සම්පාදනය කරගන්න අවස්ථාව ලැබෙනවා, තවත් පැත්තකින් පවතින පොලිය අනුපාතයේ අඩුවට ගන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඒ පිළිබඳව පැහැදිලි කරමින් ඔබතුමා මට වෙලාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් අද මේ අපි ක්‍රියාත්මක කළ මේ රටේ ඉතාම සමාජයේ අවධානය යොමු යුතු පන්තිය පිළිබඳ අපි සියලු දෙනා පක්ෂභේදයෙන් තොරව අවධානයේ ශක්තිය යොදලා මේ කණ්ඩායම ඇති හැකි මිනිස්සු බවට පත් කරමු කියලා යෝජනා කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි. අද දින විෂයාංක 26 යටතේ ඉදිරිපත් කරන ලද සුභසාධන ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සභාව එකඟද? ඒ වගේම අද දින න්‍යායපත්‍රයේ අංක 27 යටතේ ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නූ ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් වර්ල් යන නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාර්ය සභාව ඉදිරිපත් කිරීමට යෝජනා කරන්න. ගරු සංජීව එදිනමාන මන්තුමා,
ගරු සභාපතිතුමනි, තේරීම් කාරක සභාව පත් කිරීම පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරනවා.
මේ යෝජනාව ස්ථිර කරන්න. ජයන්ත කටකොඩ මන්තුමා, මිලන් ජයතිලක මන්තුමා, ඒ යෝජනා ස්ථිර කරනවා. ජයන්ත කටකොඩ මන්තුමා, යෝජනාව සභාව එකඟද? සභාව එකඟද? ඒ අනුව සභාව කල් තැබීම මේ පාර්ලිමේන්තුවේ දීර්ඝකාලයක් මහලේ කම්මරයා විදියට වැඩ කරපු අපේ WBD දිසාන දසනායක මැතිතුමා අද අවසාන සිටින්දේ කේමනන්න පාර්ලිමේන්තු දවස විශ්‍රාම ජීවිත ගත කරන්න සුභ විශ්‍රාම දිවියක් පවත්වා කරමින් ප්‍රාර්ථනා කරමින් සභාව කල් තැබීම. ගරු සභානායකතුමා,
මමත් ඔබතුමා සමග එකතු වෙනවා දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුවේ විවිධ සහනකාර ලේකම්වරයෙක් හැට නියෝජ්‍ය ලේකම්වරයෙක් හැට සහ අවසාන වශයෙන් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා හැට කටයුතු කරමින් අඩුමේ සේවයක් කරපු ධාමික දසනායක මැතිතුමා ඒ කරපු සේවය කෘතවේදීව සිහිපත් කරන අතරම එතුමාගේ විශ්‍රාම ලැබුණත් මේ තනතුරෙන් සෑහෙන කාලයක් වැඩ කරන්න පුළුවන්. මම දන්නවා එතුමා නීතිඥ වෘත්තියට දෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතිව. ඒ නිසා එතුමාගේ ඒ විශ්‍රාම කාලය වෙනුවෙන් එතුමාට සුභ ප්‍රාර්ථනා කරමින් පාර්ලිමේන්තුව 2023 මැයි මාස 23 වෙනි අඟහරුවාදා පෙරවරු 9:30 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරනවා.
ඒ අනුව පාර්ලිමේන්තුව 23 වෙනි අඟහරුවාදා පෙරවරු 9:30 දක්වා කල් තබනවා.